නාම රූප වෙන් කරගන්න දැන් එහෙමයි ඔක දැන් අර නාම රූප කියන ඒවා දැන් විදර්ශනාවේ ඕනම එකක් ගත්තොත් නාම රූප විතරක් නෙමෙයි කියන ඕනම දෙයක් තියනවා ලෝකෙට අයිති දැක්මකුයි ලෝකෝත්තර දැක්මකුයි ලෝකෙට අයිති ප්‍රතිපදාවකුත් තියනවා ලෝකෝත්තර විදිහකුත් තියනවා ඉතින් අපි ඉස්සෙල්ලා පටන් ගන්න ඕන ලෝකෙට අයිති විදිහට මොකද අපි ලෝකෙට අයිති මට්ටමේ ඉන්නේ නේද අපි ඉපදිලා ඉන්නේ මේකට කියනවා කාම භූමිය කියලා කාම භූමිය ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය පිළි අරන් නේද ඒවයින් ගන්න අරමුණු පිළි අරන් ඉන්න මට්ටම තමයි කාම භූමිය කියන්නේ ඒ වගේ තියෙනවා රූප භූමිය අරූප භූමිය කියලා එහෙම තියෙනවා අරූප භූමියේදී රූප පිහිටන්නේ නැහැ හරි එතකොට මේ අනිත් මනස ඇරෙන්න අනිත් ආයතන ටික නැහැ අරූප භූමිය ඒවා හට ගන්න එතකොට දැන් අපි ඉපදිලා ඉන්නේ කාම භූමිය කියන්නේ ආයතන හයෙන්ම ගන්න අරමුණු පිළිගන්නවා බාර ගන්නවා නේද ඒවා ඇත්ත තියෙනවමයි කියලා අදහසක් නේ කියන්නේ දැන් ඇහෙන් දකින්නවා තියනවා තියෙන හින්දා තමයි පේන්නේ කියන මට්ටමක් තමයි කාම භූමිය කියන එක. හරි? එතකොට රූප භූමිය කියනකොට ඊට වඩා වෙනස්. එතෙන්දී රූප භූමියේදී මේ ආයතන හයම පිහිටන්නේ. කීපයක් අඩු වෙනවා. ඈ ඔව් තුනක් අයින් වෙනවා. ශරීරයේ නෑ. කියන්නේ කයෙන් ස්පර්ශ ගන්න කාය ආයතනේ නෑ. ඊළඟට රස දිව පිහිටන්නේත් නැහැ රස විඳින්න. නාසය පිහිටන්නේත් නැහැ. ඒ ආයතන තුන නැහැ රූප භූමියේදී. හරි. ඒතර ඉතුරු වෙන්නේ ඇහැයි කනයි හිත මනස. ඒ තුන තියෙන රූප භූමිය මතයි. අරූප භූමිය කියනකොට ඇහැ කන දෙක පිහිටන්නේත් නැහැ. මනස විතරයි. දැන් ඔහොම වෙන්නේ දැන් අපිට හිතෙන්නේ ලෝකෙ වෙනස් වෙලා කියලා. ලෝකෙ නෙමෙයි අපේ ආයතනයි වෙනස් වෙලා තියෙන්නේ. සමන් තුල වෙනසක් මේ වෙන්නේ. ඒ හින්දා තමයි අපිට පුළුවන්කම තියන දැන් සමාධි වැඩලා ධාන වැඩලා කාම භූමියෙන් රූප භූමියට මාරු වෙන්නේ. ධානයකට රූපාවචර ධානවලට සමවදිනාන් එතකොට රූප භූමියේ මට්ටම. හරි. එතකොට කාමයන්ගෙන් වෙන්ව තමයි අපි රූපාවචර ධානවලට යන්නේ. දැන් පළවෙනි ධානයේ ඉඳන් හතරවෙනි ධානයේ දක්වා යන්නේ කාමයන්ගෙන් වෙන්ව. කාමයන්ගෙන් වෙන් වෙනවා කියන්නේ මේ ආයතන වලට අරමුණු ගන්න ගතිය අයින් කරනවා. හරි. එතකොට ඒකෙත් තියෙනවා හැබැයි සද්ද ඇහෙන ගතිය තියෙනවා. ඇහැ ඇරිය රූප පේන ගතියක් තියෙනවා. ඇහැයි කනයි ඉතුරු වෙනවා මනසයි. අනිත්‍යක අයින් වෙනවා. රූප භූමිය. අරූප භූමිය මට්ටමට අරූපාවචර ධාන මට්ටමට වැඩෙනකොට වෙන්නේ මේ ආයතන පහම අයින් වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය. සිත විතරයි මනස. විතරයි වැඩ කරන්නේ. දැන් ওই ටික කරන්නේ මේ තමන් තුළ කෙලෙස් මට්ටම වෙනස් කිරීමක් නේද? හදාගත්තු ආයතන වලින් මිදෙනවා කියන්නේ. ඒත් අපේ කෙලෙස් මට්ටම තමයි මේ ආයතන හදාගෙන තියෙන්නේ. ඈ? ඒත් අපිට දැන් මිනිස්සෙක් කියලා ඉපදිලා තියෙන්නේ කලින් ජීවිතේ. කොහේ හිටියද දන්නේ නැහැ. ඒ ජීවිතේ මැරෙනකොට අපේ ඇහෙන් රූප දකින්න ආසාව නැති කරලා නැහැ. කණෙන් ශබ්ද අහන්න නේද? නාසෙන් ගඳ සුගඳ දිවෙන් රස විඳින්න. කයින් ස්පර්ශ. ආයතන පහටම තණ්හා කරලා තියෙන. අරමුණු ගන්න. ඔය තණ්හාව හින්දමයි මෙහෙ ඉපදුනේ මම ගිය සැරේ නේකොට තණ්හාව ඉතුරු කරගෙන ඉඳලා තියෙනවා නේද? ආයතනවලට තණ්හාව. මේ ජීවිතෙත් ওই තණ්හාව ඉතුරු වුණොත් එහෙම ඊළඟ සැරේ කොහේ හරි උපදි කොහේ හරි අපි දන්නේ නැහැ කොහේ යයිද කියලා.
මට්ටමලු.
තණ්හාවේ මට්ටම නෙවෙයි. තණ්හාව හින්දා උපදිනවමයි. උපදින්නේ කොහෙද කියන එක කර්මය. අන්තිම මොහොතේ සිහි වෙන බලපාන කර්මය අනුව තමයි මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද සතර අපායේද අපි හැමතැනම ආයතන හය තියෙනවා. සතර අපායේ තියෙන ආයතන හය. ඇහැ කන නාසය දිව ශරීරය මනස හයම තියෙනවා. ඒකට අර අපේ තියෙන සල්ලි ගානට තමයි යන්න පුළුවන් කොහෙද? යන්න ඕනකම තිබුණාට රස් කරපුවත් නෙමෙයි. ඒ මොහොතේ සල්ලි එකතු කළාට වැඩක් නැහැ. කඩේට යනකොට මේ මොහොතේ අතේ තියෙන ටික ඉන්නේ ගන්න ඕනේ. අන්න ඒ වගේ වැඩක්. හරි. ඒක මේ මොහොතේ බලපාන කර්මය. කොච්චර පින් රැස් කරගෙන හිටියත් මේ මොහොතේ ආවේ අකුසලයක් නම් අසාධාරණ තමයි. ඒ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. දැන් අර පින් ගොඩක් කරලා නම් බැරි වෙලාවත් අකුසලයක් සිහි වෙලා පහලට ගියත් වැඩි කල් ඉන්නේ. සමහර විට දවස් 7කින් විතර අපහු වෙනස් තැනකට යන්න පුළුවන් අර කුසල් බලවත් නම්. නැත්තම් ඉතින් කල්ප ගාණක් ඉන්නත් පුළුවන්. ප්‍රේත ලෝකේ එහෙම ගිහිල්ලා පොඩි තරහාවක් හිතට આવුත් ඇති. එතකොට බලපාන්නේ ඒක නේද? ඒ හින්දා තමයි අර වෛර නැත්තෙක් එම්මා කියන එක හැම හරි වැදගත්. ඒක පුරුදු කරන්න ඕනේ. හිතේ තියාගන්න ඇති. නැත්නම් මැරෙන මොහොතේ සිහි වුණත් එහෙම ඒ තැන් වලට යන්න පුළුවන්. එතකොට ඕකාපි අර తాවකාලිකව එතනින් කොහොම හරි හොඳ තැනකට පැන ගන්න නියෝ බලන්නේ. ඊළඟ ජීවිතේ දැන් ඒකලත් එතනින් මැරෙන කොටත් ඔය තත්ත්වෙ නේ. ඊළඟ ජීවිතේ කොහොම හරි බේරුණත් ඊට පස්සේ ඒක ආයේ අනිවාර්යෙන් අපායට යන්න වෙනවා. මොකද බැරි වෙලාවත් අකුසල කර්ම ටික ඒ වෙලාවේ මතු නොවුණට ඔවා ඉතුරු වෙලා තියෙනවනේ. දැන් පින් ටික ගෙවිලා ඉවර වෙනවා. හොඳ තැනක ඉපදුනා අරව එකතු වෙනවා. අපි ගිහිල්ලත් ඊළඟට ජීවත් වෙද්දි පින් විතරක් නෙමෙයිනේ දැන් අකුසලුත් කරනවනේ නේද?
බුදුදානේ ආත්ම අටකටවත් පස්සේ.
ඔව් ඒක තමයි දැන් බුදුදහමේ වැදගත්කම. ඔන්නඔහම ආයයි ඉපදි මෙරි මෙරි අනේක නවත්තන්න පුළුවන්කම අඩු ගානේ නවත්තන මාර්ගයට වැටෙන්න පුළුවන්. ඒක සෝවාන් මාර්ගයේ කියන එක. දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනාට ඔක හතකට සීමා කරන්න පුළුවන්. හරි. ආර්ය සම්මා දිට්ඨිය ඇති වුණා නම් ආර්ය මාර්ගය. දැන් ලෝකෙට ආයේ සම්මා දිට්ඨියකුත් තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඔව්. ලෝකෝත්තර මාර්ගය ගැන හරි පැහැදිලි දැක්මක් ඇති වුණා නම් දහමක් අහලමයි ඒක ඇති වෙන්නේ. වෙන විදිහක් නැහැ. නේද? බුදු කෙනෙක්ගේ දහමක් අහලමයි ඒ දැක්ම ඇති කර ගන්න පුළුවන්. ඒ දැක්ම ඇති කර ගත්තොත් අන්න ඒ සෑහෙන කොටසක් අයින් වුණා සංසාරේ නේද? අනන්ත ගණින්න බැරි හිතන්න බැරි දිගක් අපි ඇවිල්ලා තියෙනවා සසරේ. ඒ රෝග හතකට සීමා කරනවා කියන්නේ මහා පරිවර්තනයක්. ඈ ඔව් අවේ එක දේශනාවක් තියෙන්නේ අර උදේ සැතකින් කියන්නේ ආයුධයකින් 100 පාරක් කපනවා. දවල්ටත් 100 පාරක් කපනවා. රෑටත් 100 පාරක් කපනවා. එතකොට කොච්චර වේදනාවක් එනවද නේද? වද දෙනවා. ඒ වගේ අවුරුදු 100ක් හිටියත් සීයකින් පස්සේ සෝවන් වෙනවා කිව්වොත් ඒත් ඒක වටිනවා කියනවා. මොකද මේ දුක විඳලා හරි අවබෝධ කරගන්න තරම් වටින දෙයක්. මොකද අපාගත වුණොත් ඊට වඩා මහා දුක් ගොඩක් හිතාගන්න බැරි තරම් දුක් ගොඩක් විඳින්න නේද? අර ඔව් අර කෙනෙක් උල තියලා මරන්න දඬුවම් දෙනවා නේද? හොරකම් කරලා රජුරවන්ට අහුවෙලා බෑන හොරා. මේ බෑන හොරකම් කරලා බඩු ටික හංගලා තියෙන්නේ මාමගේ ගෙදර. පස්සේ රාජවිරුදය දෙන්නම අල්ලගෙන යනවා. එනකට මාමා හොඳ වැඩ කරන කෙනා. එයා දන්නේ නැහැ මේ පුතා හොර බඩු ගෙනල්ලා හංගලා කියලා. එතෙන් දැන් රජුරවන්ට කරන්න දෙයක් නැහැ නේ, දෙන්නටම මරණ දඬුවම දෙනවා. හැබැයි අර මාමා ටිකක් හොඳ හින්දා එයා එකපාරට මරලා දාන්න කියනවා. හිසකසා දාලා. එතකොට එක සැරේනේ පුතාව විඳවන්න උල තියනවා. උල තිබ්බහම දවස් ගාණක් යනවා මැරෙන්න. එතකොට විඳවන්නේ. එතකොට ඒ ඊට පස්සේ දඬුවම දීලා රෑට රජ්ජුරෝ යනවනේ වෙස්සලාගෙන රටේ ඇවිදින්න. යනකොට එක තැනක ඇහෙනවලු මේ එක්කෙනෙක් කෙඳිරි ගානවා, අනේ මාව ඉක්මනට මැරෙනවා නම් හොඳයි, තව දුක් විඳින්න නැතුව කියලා. මේ පුතා උල තියලානේ. මේ ඒ අතරේ තව කෙනෙක් කියනවලු ආහා එහෙම හිතන්න එපා, මේ මැරෙන්න හිතන්න එපා, තව මොහොතක්වත් ජීවත් වෙන්න හිතන්න කියලා. ඒ සරේ දැන් ජිරුවන්ටත් හරි ප්‍රශ්නයක්ලු ගිහිල්ලා දැන් වෙස්වලාගෙන ගිහිල්ලා අර කියන කෙනාගෙන් අහනවා, ඔවා විචතර තරහකාරයෙක්ද මෙයා එක්ක මේ මැරෙන්න එපා කියන්නේ, මේ දුක් විඳ විඳ ඉන්න කියන්නේ කියලා. ඒ තරම් දුකක්නේ. එතකොට එයා කියනවා, මං තරහකාරයෙක් නෙමෙයි, මම තමයි මෙයාට වැඩියෙන් ආදරේ, මේ මගේ ඥාති පුතා. මාව හිසගසලා මැරුණා, මැරුණට මං අර හොඳ වැඩ කරලා හින්දා මං දිව්‍ය ලෝකෙ ගියා. ඉතින් මේ පුතා විඳින දුක දැකලා තමයි මේ එයාට කියන්න ආවේ. මේ පුතාට ඇහෙන්නේ නැති වෙන්න කියන්නේ මේක. අහපු එක්කෙනාට මම මේ තරහට නෙමෙයි, එයාට ආදරේට. මොකද මෙයා මැරුණොත් යන්නේ අපායි. අපායේ ගියොත් විඳින දුක මේ දුක වගේ නෙවෙයි. එතකොට තව මොහොතක් හරි මනුස්ස ලෝකේ හිටියොත් අර දුක ටිකක් අඩු වෙනවා. ඒ හින්දා මේ මනුස්ස ජීවිතේ ඉන්න කියන්නේ අර විඳින්න තියෙන දුකත් එක්ක බලනකොට. හරි. දැන් එහෙම මනුස්ස ජීවිතේ හරිම උසස්. ඒක උසස් කියන්නේ දැන් එහෙම ඒ දුක පැත්තෙන් නෙමෙයි, ඊටත් වඩා අපිට අර මැරෙන මොහොතේ හරි ධර්මය අවබෝධ කරන්න හැකියාව තියෙනවා. හින්දා ඒකේ තව ටිකක් හරි ඉන්න එක වටිනවා. ආයේ කවදා හම්බුයිද දන්නේ නැහැ නේ මනුස්ස ජීවිතේ. බොහොම දුර්ලභ දෙයක් නේ, කලාතුරකින් ලැබෙන දෙයක් කියනවා නේද? ඈ ඔව් ඕකේ වටිනාකම තේරෙන්නේ නැති එක තමයි මේ අපට තියෙන ප්‍රශ්න නේද? මෙච්චර වටින අමාරුවෙන් ලබාගත්තු දුර්ලභ දෙයක් කියන එක. එතකොට ඒ දුර්ලභ දෙයින් ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ දහමක් අහලා දැක්කොත්. අපිට කියනවා ඥානං පස්සං යථාභූතං කියලා. ඇත්ත ඇති හැටි දන්න දකින්න. ඇත්ත ඇති හැටි දන්න දකින්න කෙනෙක් වෙන්න ඕන මේ දහම අහලා තේරුම් ගන්න. එතකොට දහම අහලා දහම අහන එක තමයි අපිට මේ ධර්ම සාකච්ඡාවල නැත්තම් බණක් අහලා පොතක් කියෝල හරි එන්නේ දහම අහනවා. ඊළඟට දහම ඇහුවට මදි ඒක දකින්නත් ඕන. දකින්නවා කියන්නේ දැන් අහපු එකේ දැක්මේ වෙනස මොකද්ද? දැන් අහලා තමාතුලින් තමන්ගේ දැක්මක් වෙන්න ඕන. දැන් අපි කියනවා නම් මේ දැන් ඕගොල්ලෝ කාට හරි ගිහින් කියනවා ඔන්න මෙතන සාකච්ඡා කළා මෙහෙම එකක් කියලා. එතකොට ඒක තමන්ගේ දැක්මක්ද අහගත්තු එකක්ද? අහගත්තු එකක්. නැත්නම් අපි කියන අරහාමුදුරු අරබණේදී වෙන්න මෙහෙම එකක් කිව්වනේ කියලා කියනවා. එතකොට මේක තමන්ගේ දැක්මද අහගත්තු එකක්ද? අහගත්තු එකක්. හරි. එහෙමනේ අපිට කෙනෙකුට කියන්න පුළුවන් මෙන්න මේක මෙහෙමයි ඔන්න බලන්න කියලා කියන්න පුළුවන් නම් කවුරුත් කියපු හින්දා නෙවෙයි. දැන් තමන්ගේ දැක්මක් නේ. අන්න ඒ මට්ටමට එන්න ඕන. ඔව් අහගෙන ඒක ගැන තව නුවණින් හිතන්න වෙනවා. හොයන්න වෙනවා. ඈ සාකච්ඡා කරන්න වෙනවා. ඒක තමන්ගේ දැක්මක් වෙනකම්. එතකොට බය නැතුව කියන්න පුළුවන් ඕන කෙනෙකුට මෙන්න මේක මෙහෙමයි. කියලා. එතකොට අරහාමුදුරුවෝ කියපු හින්දා නෙවෙයි. ඒ සම්මා දිට්ඨිය ආවහම එතන තියෙන බුදුහාමුදුරුවෝ කියපු හින්දාත් නෙවෙයි. මේක තමයි ඇත්ත. බුදු කෙනෙක් හිටියත් නැතත් ලෝකේ පවතින ඇත්ත මේක. කියලා කියන්න පුළුවන් වෙනවා. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒක ගන්න දහම අහලා නුවණින් දකින්න. ඥානං පස්සං යථාභූතං. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන හයටම ওই தත්ත්වය ඇති කරගන්න. චක්ඛුම් භික්ඛවේ ඥානං පස්සං යථා භූතං. එහෙම කියන්නේ ඉස්සෙල්ලා කියනවා මේ සත්‍යය අඥානං අපස්සං යථා භූතං. ඇහැ ගැන දන්නේත් නැහැ, දැකලත් නැහැ ඇත්ත ඇති හැටි. ඊළඟට ඇහෙන් දැනගන්න රූප. රූපේ අඥානං අපස්සං යථා භූතං. රූප ගැන දන්නේත් නැහැ, දකින්නේත් නැහැ. හරි. කාටද කියන්නේ දහමක් අහලා දැකලා නැති කෙනාට. ඒගොල්ලෝ අඥානං අපස්සං යථාභූතං. එතකොට ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඇහැ ගැන, රූපේ ගැන සතුටු වෙනවා. සාරජ්‍යති. සතුටු වෙනවා. ඒවා හොඳයි කියලා හිතෙනවා. ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. සම්මූලහං සිහි මුලා වෙනවා. ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. සිහි මුලා වුණහම වෙන්නේ තණ්හා කරනවා. තණ්හාව වෙලියම හැත්ත ඇතිරි දන්නේ තියෙනකොට තණ්හාව ඇති වෙනවා. තණ්හා පවද්දේ. එතකොට වෙන්නේ ආයෙ ආයෙ පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ආයෙත්ින් පංච උපාදානස්කන්ධ උපචයන් ගච්ඡති. හරි. මහා සලායතන සූත්‍රය. නේද? පොත තියෙනවනේ නේද? ඒවා ආයෙ ආයෙ බලන්න ඕනේ. එතකොට ඇහැට රූපෙට විතරක් නෙමෙයි ඔක කියනවා කනට ශබ්දයට. නාසයට ගඳ සුවඳට, දිවට රසට, කයට ස්පර්ශයට, මනස් දම්. ආයතන හයටම ඔය කතාව කියනවා. සාමාන්‍ය කෙනා අඥානං අපස්සං යථා භූතං. ඒතර වෙන්න කියන්නේ ඥානං පස්සං යථා භූතං. ඥානං පස්සං යථා භූතං වුණොත් එයාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා කියලා. සාස්ස හෝති සම්මා දිට්ඨි. හරි. සම්මා දිට්ඨිය ඇති වුණොත් අන්න එයාට කියන්න පුළුවන් අර හත්තරකට සීමා කළා. ආයි උපදින එක. මොකද මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇති වුණ කෙනා සෝවාන් වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. කියන්නේ සෝවන් මාර්ගයට වැටුණා. ආර්ය දර්ශනේ ආවට පස්සේ එයා මැරෙන්න මොහොතකට කලින් හරි සෝවන් වෙනවා. එතකොට ඔන්න දැන් උත්සාහ කරන්න ඕන එහෙමනම් ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න, සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඥානං පස්සං යථා භූතං. තත්ත්වෙටපත් වෙන්න. එහෙම වුණත් විතරයි ගැලවුමක්. නැත්තම් බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ. නැත්තම් අපි බුද්ධාගමේ කිව්වට වෙන ආගමක කිව්වයි කියලා වැඩි වෙනසක් නැහැ. අපි එන්න ඕන නම් කියන්න
ගත්තා.
එතකොට මේ ඥානං පස්සං යථා භූතං කියන එක ලෝකෙට අයිති දැක්මෙන් ලෝකෝත්තර දැක්ම වෙන්කර ගැනීමේ නුවණ අන්නේ සම්මාදිට්ඨිය. ඔය සම්මාදිට්ඨිය ඇති කර ගත්තොත් විතරයි බුදුදහමකින් ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ. තව විදිහට කිව්වොත් නියම බෞද්ධෙක් වුණා වෙන්නේ. ඊට කලින් කොච්චර ධර්මයේ දැනගත්තත් කොච්චර පන්සල් ගියත් බෝධි පූජා තිබ්බත් මම බෞද්ධ කියලා කිව්වත් අපාගත වෙන එකෙන් මිදිලාද? නැහැ. ඒකට වෙන ආගමක කෙනාගේ අපේ වැඩි වෙනසක් නැහැ. අර தත්තෙට එනකම්. ඒගොල්ලොත් දිව්‍ය ලෝකේ හැරි අපායි හැරි යනවා. අපිටත් ඒ සිද්ධියම තමයි. බුද්ධාගමයි කිව්වා කියලා බේරෙන්න බෑ. නේද? අට දහමක් අහලා දැක්කොත් නැ සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් විතරයි ගැලවුමක් තියෙන්නේ. ඒ කියන්නේ බුද්ධාගමේ වෙලා ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා බුදුදහම අහන්න ලැබුණ එකේ ප්‍රයෝජනය ගත්තා වෙන්නේ එතනින් විතරයි. ඊට මෙහා එක ලේබල් එකක් විතරයි. සසරේ යනවා. සසරේ යනවා කියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සසරේ යන කෙනා වැඩි හරියක් ඉන්නේ සතර අපායි. හරි. දැන් తాවකාලිකව දිවි ලෝකෙ එහෙම ගිහිල්ලා එයි. වැඩි හරියක් ඉන්නේ සතර අපායි. ඉතින් මේක බය කරන්න කියන එකක් නෙමෙයි මේක තමයි ඇත්ත தත්ත්වය කියලා දේශනා කරන්නේ. සර්වඥතා ඥානෙන් දැකලා ඇත්ත ඇති හැටි දැකලා නේද? ඒක මේක තමයි ඇත්ත තත්ත්වය. ඒකට ඕකෙන් බේරෙන්න ඕන කෙනෙකුට තියෙන අවස්ථාව තමයි දහම නුවණින් දකින එක. දහම අහන්න ඕන සද්ධර්ම ශ්‍රවණය. ඒක නුවණින් මෙනෙහි කරන්නත් ඕන ඒ අවබෝධය ගන්නක. සම්මාදිට්ඨිය හරියට ඇති වෙනකන්. ඒතර සම්මාදිට්ඨිය කියන එකේදී පේනවා මේ ලෝකෙට අයිති දේ මොකද්ද? ලෝකෙ ඉක්මවා යන දැක්ම මොකක්ද කියන එක. එතකොට අර මං කිව්වේ දැන් නාම රූප ගැන වුණත් ලෝකෙට අයිති මට්ටමකින් නාම රූප අඳුර ගන්නත් පුළුවන්. ලෝකෝත්තර දර්ශනයේ තුල නාම රූප අඳුර ගන්නත් පුළුවන්. දැන් අපි මොකක් හරි භාවනාවක් කරනවා කිව්වට ඒක ලෝකෙට අයිති මාර්ගෙ වෙන්නත් පුළුවන්. ඒකට කියන අපූර්ව ප්‍රතිපදාව. ආර්ය දර්ශනය වෙන්නත් පුළුවන්. ওই දෙක වෙනස් වෙන්නේ සම්මාදිට්ඨිය තියනවද නැද්ද කියන එකෙන්. භාවනාවෙන් නෙවෙයි. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මම ආනාපාන සතිය වඩනවා. නේද? ආනාපාන සතිය වඩනවා කිව්වට නම් පැයක් ඉන්නවා පැය දෙකක් ඉන්නවා ඔය මොනවා කිව්වා ආර්ය මාර්ගයට වැටිලාද නැද්ද කියන එක කියන්න බෑ. හරි. ආර්ය මාර්ගයට වැටුඩා වෙන්නේ දහම අහලා දකින්න ඕන. ඥානම් පස්සන් යථා භූත. ඇත්ත ඇති හැටි. අහලා දකින්න. ප්‍රැක්ටිස් කරන එක නැත්නම් මම මෙච්චර සීලයක් රකින්නවා කියන එක නෙවෙයි. මම මෙච්චර සමාධිය මට ධ්‍යාන වඩන්න පුළුවන් කියන කෙනෙක් නෙවෙයි.
සමාධිය දිනුවර ගත්තොත් ඒකින් එතන ප්‍රඥාව
එන්නේ. එහෙමම ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. නෑ කියන්නේ දැන් අපි දන්නවා ආලාර කාලාම උද්දකාරාම පුත්ත වගේ කට්ටිය ධ්‍යාන අරූපාවචර ධ්‍යාන මට්ටමට වඩලා හිටියේ. හැබැයි සම්මාදිට්ඨිය ආවේ නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ තාම සංසාරේ අපි වගේ තමයි. හොඳ තැනක ඉන්න පුළුවන් වෙන්න පුළුවා.
මාර්ගේ දැකලා නැද්ද?
මාර්ගයට වැටිලා නැහැ. සෝවන් මාර්ගයට වැටුණා. ඒ සමාධිය උප්පරිමේට වැඩුව.
ධ්‍යාන
දැනුත් ඉන්නවා. ඔව්. ඒ වයින් එක එක දේවල් කරන්න පුළුවන්කම ගන්න පුළුවන්. දැන් ඔය අසිත තවුස නේද? භාවනා කරන්නේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. ඉර්ධිබලෙ
ඒ
පැත්තේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තමයි මෙයා භාවනා කරන්නේ මේ මනුෂ්‍ය ජීවිතේදී. ඒ ඉන්න කාලේ භාවනා කරන්නේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා. ඒ තරම් 이르දි බල තිබුණ කෙනෙක්. හරි. එතකොට තමයි අර එක සැරයක් දෙවියෝ ටිකක් කලබල වෙලා උත්සව තියනකොට අහන්නේ මොකද කියලා. දෙවියන්ගෙන් තමයි දැනගන්න යන බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙ උපත ලැබුවා කියන එක. එතකොට තමයි ආපහුවේ. නේද? අහම කතාව තියෙනවා. එතකොට මේ කියන්නේ මිනිස්සු දන්නේ නැහනේ. දෙවියෝ බලා ඉන්නවා මේ උත්සව තියෙනවා. ඈ? සත්‍යට වෙලා. එතකොට මොකද්ද මේ කියලා අහනකොට තමයි දැනගන්නේ. දැනගෙන තමයි ආයි මනුෂ්‍ය ලෝකෙට එන්නේ. ඉතින් එහෙම එකෙනෙක් එක හැකියාවන් ගන්න පුළුවන්. ඒ හැකියාවන් ගත්තා කියලා සම්මා දිට්ඨිය ඇති වුණා කියන්න බෑ. ආර්ය මාර්ගයට වැටුණා සෝවන් මාර්ගයටවත් වැටිලා නැහැ. ඒගොල්ලෝ වැටුන්නේ නැහැ. ඇයි? දහමක් අහන්න ලැබුණ නැහැ බුදු දහම. නේද? දෙට බුදුහාමුදුරු නම් බුද්ධත්වයේ ලැබුවට පස්සේ කරන ප්‍රකාශයක් තමයි මේ අවබෝධ කරගත්තු දේ පෙර නොයසු විරු ධර්මතාවයක්. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඔව් චක්කුම් දපාදි ඈ ඇහක් ඉපදුනා. පෙර නොයසු විරු ධර්මතාවයක් දකින්න. ඈ නුවණක් ඉපදුනා ඥානං උපද උදපාදි. නේද? ඈ ප්‍රඥා උදපාදි ආලෝක උදපාදි හොමම කියනවනේ නේද? මොකක්ද මේ පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ කරීමේ හැකියාව ලැබුණා. මොකද්ද ධර්මතාවය? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය මීට කලින් අහලා නැහැ. මිනිසෙක් විතරක් නෙමෙයි, දෙවි කෙනෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක්, කිසියම්ම කෙනෙක් මීට පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා. මේ නිවන විතරක් නෙමෙයි දුක්ඛ සත්‍යයටත් අදාළයි. නේද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන හතරම. දැන් අපි හිතුවොත් දැන් අපි දුක දන්නවා කියලා. බුදු කෙනෙක් කර කියන්නේ. ඒ කියන්නේ දැන් බුද්ධත්වයේ ලබන්න මොහොතකට කලින් සිද්ධාත් කුමාරයන්. එතකොට අහලා නැති අහලා නොතිබුණ ධර්මතාවයක් මේ අවබෝධ කරගත්තා. පෙරණයසු විරුධර්මතා. ତେର අපි හිතුවට අපි දුක දන්නවා කියලා ඒ බුදුහාමුදුරුව අවබෝධ කරපු දෙයද නිවන සඳහා අවශ්‍ය දුක්ඛාරය සත්‍යද අපි දන්නේ කියන එක ඒක ටිකක් නුවණින් හොයන්න වෙනවා. ତେର මේ ඒ දුක කියන එකෙත් ලෝකෙට ආйти දුකකුත් තියෙනවා. ඕන කෙනෙක් අත්යෙන් දෙන දුකක් තියෙනවා. හැබැයි ඒක දුක්ඛ ආර්ය සත්‍ය වෙන්නේ නැහැ. හරි? ගැඹුරින් දැක්කා වෙන්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ලෝකෝත්තර දර්ශනයේදී. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයමයි මේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය. හරි? එතන තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. එයාට තමයි ලෝකෝත්තර මාර්ගය වඩන්න පුළුවන්. දැන් එයාම ඉස්සෙල්ලා මං කිව්වේ දැන් ආනාපාන සතිය වඩන්නේ ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනා නම් එයාගේ වැඩින්නේ ආර්ය මාර්ගය. ඒ සම්මා දිට්ඨිය නැති කෙනා ආනාපාන සතිය වැඩුවට ආර්ය මාර්ගෙ නෙමෙයි වැඩින්නේ. ලෝකෙට ඇයිති. ලෝකෙට ඇයිති විශිෂ්ට ඥාන ලබන්න පුළුවන්. කියන්නේ අනිත් අයට නැති හැකියාවන් ලබන්න පුළුවන්. ආනාපාන සතිය වඩලා සමාධිය වඩලා ධ්‍යාන වඩලා ලෝකෙට අයිති මට්ටමේ විශේෂ හැකියාවන් ලබන්න පුළුවන්. ඒක තමයි පීර්ති බල කියන්නේ. ඔව්. ඒව ලැබුවට ඒව මේ ආර්ය මාර්ගෙ නෙවෙයි. හරි.
ඒවා අතුරුඵල කියන්නේ නැහැ.
අතුරුඵල වෙන්නත් පුළුවන් ඉතින්. ඒවා මාර්ග ආර්ය මාර්ගෙදි සමහර විට ලැබෙන්න පුළුවන්. ඒක ලැබෙන්නම අවශ්‍ය නැහැ. කිසිම 이르දි බලයක් නැතුව රහත් වුණ අය ගොඩාක් ඉන්නවා රහතන් වහන්සේ. හරි. 이르දි බල තිබුණ රහතන් වහන්සේලාත් ඉන්නවා. ඒකට ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒවත් තිබුණා කියලා රහත් නොවුණ අය ගොඩාක් ඉඳලා තියෙනවා. 이르දි බල තිබිලා.
හරි. දැන් රහත් වෙන්නේ
අවශ්‍ය නැහැ. ඔව් අවශ්‍ය නැහැ. අන්‍ය තීර්ථකයන්ට තිබුණා 이르දි බල ගොඩක්. අපි අහලා තියෙනවානේ අර ජටිලයන්ට එහෙම ගොඩක් එරිදි බල තිබුණා. හරි. බුදුදහම අහන්න කලින් අර නායක එහෙම දමණය කරගෙන හිටියේ කවුද? නදී කවශ්‍යපද කොහෙද නේද? ඉඳක දාලා අන්තිමට එයානේ එවන්නේ. බුදුහාමුදුරුවෝ මේ පරද්දන්නේ නේද? එහෙම ගොඩාක් කීර්ති බල තිබුණා එක එක જાතියේ. එතකොට ඒකේ තේරුම් ගන්න මේ එක එක හැකියාවන් තියෙන එකෙන් ආර්ය මාර්ගේ ඉන්නවද නැද්ද කියන එක කියන්න බෑ. ඒකම බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා ඒ කීර්ති බල පෙන්නලා දහමට ගන්න එපා කියලා කට්ටිය. ඔව්. එහෙනම් විනය නීතියකුත් පැනවුවා. ඒකට හේතුවක් කියනවා. දැන් කෙනෙක් දැන් ඔන්න මේ ඊර්ති බල අහසින් යන එක හරි මොකක් හරි පෙන්නලා ගත්තහම එතකොට ශ්‍රද්ධාව නැති කෙනාට කියන්න පුළුවන්ලු මෙන්න මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරපු කෙනාටත් ඔය බලය තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ බුදුහාමුදුරන්ගේ මේගොල්ලන්ගේ වෙනසක් නැහැ කියලා. ඔය හේතුව හින්දා තමයි ඒ වයින් ගන්න එපා කියන්නේ. දහමට ගන්න කියන්නේ මේ දහම අවබෝධ කරලමයි. මේක ඇත්ත. මෙන්න මේක ඕන කෙනෙකුට බලන්න පුළුවන්, දකින්න පුළුවන්, නුවණැත්තන්ට දකින්න පුළුවන් ඇත්තක් කියන එක. මේ චතුරාර්ය සත්‍ය. එතනින් තමයි පෙන්වන්න කියන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය කියන එක නුවණින් බලන ඕන කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. එතකොට තේරුම් ගන්න මේකේ දැන් කියනකොට ලෝකෙට අයිති මට්ටමකුත් තියනා පැහැදිලි කිරීමක් ලෝකෝත්තර දර්ශනය කියලා දෙයක්ත් තියෙනවා. එතකොට අපි ලෝකෙට අයිති මට්ටමෙන් අනිවාර්යෙන් පටන් ගන්න වෙනවා. මොකද අපි ඉන්නේ කාම භූමියේ. ලෝකෙට අහු වෙලා හින්ද. හරි. එතනින් තමයි පටන් ගන්න
වෙන්නේ.
ලෝකෙට අයිති ඒවා තේරුම් ගත්තටම දැන් ලෝකෙ ඉක්මවා ගියාම තමයි ලෝකෙට අයිති දෙයක්ත් තියෙනවා කියලා පේන්නේ. නැත්තම් අපි දන්නේ ලෝකෙට අයිති ටික විතරයි. එතනින් එහායි දන්නේ නැහැ. ඒක ලෝකෝත්තර දර්ශනයක්. මේ ලෝකෙ ඉක්මවා යන දැක්මකුත් තියෙනවා කියන එක. තව විදිහට කිව්වොත් ආයතන ඉක්මවා යන දැක්මක් තියෙනවා. අපි ඇහැට සීමා වෙලානේ. ඇහැට එහෙන් දකින්න රූපවලට සීමා වෙලා. කනට කණෙන් දැනගන්න ඒවට මේ ආයතන හැට සීමා වෙච්ච දැනුමක් දැක්මක් තමයි සාමාන්‍ය කෙනාට තියෙන්නේ. එතකොට ඔය හැම ඉක්මවා යන දැක්මක් තියෙනවා. ඒක තමයි ලෝකෝත්තරය. දැක්. ආයතන හැමයි ලෝකේ. සියල්ල කියන්නේ ආයතන හැය. සලායතන ලෝකේ මේ ලෝකේ කිව්වොත් ආයතන 6මයි. එතනින් එහාට දෙයක් නැහැ. ඒ කියන්නේ ඇහැයි ඇහැට අරමුණු වෙන්නේ නැහැ. ඒවයි කනයි කනට අරමුණු වෙන්නේ නැහැ. ඔහොම ඔහම ගත්තාම මුළු ලෝකෙම අයිති. මොකද අපි මොනවා හරි මේ වෙනකන් දැනගෙන තියෙනවා නම් ඔය හයින් එකකින්මයි දැනගෙන තියෙන්නේ. වෙන දැනගන්න විදියක් නැහැ. විඥානයක් පහළ වෙන්න විදිහක් නැහැ නේ ආයතන හයෙන්තර. තර මොනවා හරි දැනගත්ත කියන්නේ විඥානය. නේද? තර අපේ දැනුම නැත්නම් අපි දන්න දේවල් ටික ආයතන හයට සීමා වෙනවා. ඔය හයික් මා ගිහින් නැහැ. ධර්මය දැනගත්තත් ආයතන වලින්ම තමයි දැනගෙන
තියෙන්නේ.
ඉන්ද්‍රිය වලට අහු වෙලා. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ඉන්ද්‍රිය ඉක්මවා යන්නවා. ඒතර ඉන්ද්‍රිය හැයට අහු වෙලා දැකලා තියෙන ටික අජානං අපස්සං යථා භූතං. අහලා තියෙන දැනුම. දැක්ම වෙනකොට ඒවා ඉක්මවා යනවා යථා භූත ඥානය එනකොට. ඇහැ පිළිබඳව යථා භූත ඥානය. කන පිළිබඳව යථා භූත ඥානය. ඇත්ත ඇති හැටි දකින්න. ඒක තමයි දැන් එකින් එක දැන ගැනීම තියෙනවා. අපි ඉස්සෙල්ලා දැනගන්නේ ලෝකෙට අයිති විදිහට. දැන් නාම මොනවද රූප මොනවද කියලා මුලින් දැනගන්නේ
ලෝකෙටයි
විදිහට. කාගෙන් හරි ඇහුවොත් නාම මොනවාද රූප මොනවාද කියලා කියා දෙනවනේ නේද? කොහොමද කියා දෙන්නේ? රූප මොනවාද ඇහුවොත්? රූප කියන්නේ මොනවාද? එක එක විදිහට කියන්න ඕන. ඇහැට පේන ඒවා රූප. හරිනේ? කනට ඇහෙන ඒවත් රූප. ඇහෙන ශබ්ද රූප. ඒවා සියුම් රූප. නාසයෙන් දිවෙන් කයින් මේ ඉන්ද්‍රිය වලින් දැනගන්න ඔක්කොම රූප. ලෝකෙට ආйти දේවා. නේ ලෝකේ හැදිලා තියෙන රූප වලින්. ඒක රූප කිව්වහම ඒතර පණ තියෙන ඒවා තියෙනවා, පණ නැති ඒවා තියෙනවා, තේරම
තියෙනවා.
ඔව් අජ්ජත්ත බහිද්ද කියලාත් බෙදන්න පුළුවන්. අජ්ජත්ත කියන්නේ තමන්ගේ ශරීරය කියන කොටස අජ්ජත්ත. ඉතුරු ඒවා ඔක්කොම බහිද්ද. මුළු ලෝකෙම ආйти නේද ඒතකොට? අජත්තයි බහිද්දයි කිව්වහම ওই දෙකට අහුවෙන්නේ තියෙන දේවල් ලෝකේ තියෙන්න පුළුවන්. එක්කෝ තමන්ගේ ශරීරේ නැත්නම් ඒකට අයිති නැති ඒවා ටික. මුළු විශ්වයම අයිති ඒතකොට. හරි? මේ මුළු ලෝකෙම අහුවෙන විදිහට ওই වර්ග කරා. හරි? අජත්ත ආයතන බහිද්ද ආයතන කිව්වත් ওই ටිකමයි. අජත්ත ආයතන කියනකොට තමන්ගේ ටික ඇහැ කන නාසය දිව ශරීරේ මනස. ඔවට අරමුණු වෙන ඒවා බහිද්ද. ඒත් අර ටිකමනේ. අභ්‍යන්තරයි බාහිර. එතකොටත් මුළු ලෝකෙම අහුවෙලා අපි ලෝකෙ මොනවා හරි දන්නවා නම් ওই ටිකට දාන්න බැරි එකක් නැහැ ඒක. ඒකයි මේ සලායතන ලෝකයක් කියන්නේ. ආයතන හයට පුළුවන් මුළු ලෝකෙම අල්ලන්න. ඒවට අහුවෙන්නේ නැති දෙයක් අපි දන්නේ. ඒව දැනගන්න පුළුවන් ආයතන ඉක්මවා ගිය දැක්මක් තියෙන කෙනාට විතරයි. ඒකට කියනවා ලෝකෝත්තර දර්ශනය. ලෝකෝත්තර දැක්ම. ඒත් ලෝකෝත්තර දැක්ම බුදු කෙනෙක් තමයි අවබෝධ කරලා පැහැදිලි කරන්නේ.
සම්මාදිට්ඨිය
කියන්නේ ඒක නะ අවබෝධයක්. දැක්මක් එන්න. අහන්නත් ඕන දකින්නත්. එතකොට අපි රූප කියන ඒවා ලෝකෙට අයිති නේද? අපි රූපයක් ගැන කතා කළොත් ලෝකෙට අයිති. එතකොට ওই රූපය ගැන එක එක විස්තර කියන්න පුළුවන්. මේ අසියුම් රූප, රළු රූප, කැමැති රූප, අකමැති රූප. නේද? දුර තියෙන ඒවා, ළඟ තියෙන ඒවා. මම වර්ග කරන්න පුළුවන්. ඔය ලෝකෙට අයිතිද නැද්ද?
අයිති.
අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප නේද? 11 ආකාරයකට හොම් බෙදන්න පුළුවන්. ඒ සේරම ලෝකෙට අයිති රූප. හරි. ඒතර ලෝකෙට අයිති මට්ටමකින් රූපේ මොකක්ද ඇහුවොත් ඔය 11 ආකාරයට අහුවෙන යම් කිසි දෙයක් තියනවා නම් අන්න රූපස්කන්ධය. රූපස්කන්ධය කියන්නේ ඔය 11 ආකාරයට අහු වෙන රූපයක් තියනවා නේද? ඒකට කියනවා රූපස්කන්ධය කියලා. අර බුද්ධ දේශනාවක් ඒක සූත්‍රයක තියෙනවා නේද? රූපස්කන්ධය කියන්නේ මොකක්ද අහුවහම හිතන ධාතු විභංග සූත්‍රය තියෙනවා. රූපස්කන්ධය මොකක්ද කියලා අහනකොට රූපස්කන්ධය කියන්නේ මෙන්න මේ 11 ආකාරයට අහු වෙන රූපයක් තියනවා නේද? ඔක රූපස්කන්ධය. හරි. එහෙනම් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. හැබැයි එතන තේරුම් ගන්න ඕන ඔය රූපස්කන්ධයට අහු වෙනකොට ලෝකෙට අහු වෙලා. ඔය ලෝකෙට අයිති මට්ටම. අපි රූපේ කියලා සාමාන්‍යයෙන් අදහස් කරන දේ. ඒතර මේ බුදුදහම හැම තිස්සෙම තියෙන්නේ අපි ඉන්න මට්ටමේ ඉඳන් නිවනට යනකම්. තව විදිහට කිව්වොත් පෘථග්ජන මට්ටමේ ඉඳන් රහත් වෙනකම් තමයි මේ දහම තියෙන්නේ. ඒතර පුතග්ජනයට තමයි දහම කියා දෙන්නේ. රහතන් වහන්සේට නෙමෙයිනේ දහම කියා දෙන්නේ. එක එක දෘෂ්ටි වල ඉන්න පුතග්ජනයට තමයි දහම කියා දෙන්නේ. එතකොට මේගොල්ලෝ ඉන්න මට්ටමින් තමයි පටන් අරන් තියෙන්නේ. ඒකේ ඉඳන් ටිකෙන් ටික අවබෝධයේ ඒම තුලින් තමයි නිවන කරා යන්නේ. ඉතින් ඕකේ මේ ඒ සූත්‍ර තියනවා. ඒ කාලේ හිටියා උන්නාබ බ්‍රාහ්මණයා කියලා. බ්‍රාහ්මණෙක්. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. අහන්නේ මේ ආයතන ගැන. ඈ? ඉස්සෙල්ලා මේ අපි දන්න ආයතන පහ. ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය. ඔය පහ ගැන එයා දන්න ටික කියනවා. දැන් මොනවද ඕගොල්ලෝ දන්නේ? අපි දන්නේ ලෝකෙට අයිති මට්ටමේ ඇහැ කන නාසය දිව ශරීරය ගැන මොනවද දන්නේ? මොනවා හරි කියන්න පුළුවන්ද? ඈ? ඒවට විශේෂ වෙන දේවල් ගැන? ඇහැට රූප, කනට ශබ්ද නේද? ඇහැට පුළුවන් ද සද්ද අහන්නේ? කනට පුළුවන් ද රූප දකින්න? බෑ. එතකොට මොකක්ද කියන්න ඕන? විෂය වෙන දේවල්. ඔව්. ඒවා වෙනස්. හරි. ඒක තමයි මේ බ්‍රාහ්මණය කියන්නේ. නානා විෂයානි කියන. මේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒගොල්ලෝ නානා විෂයානි. ඒගොල්ලන්ට වෙන වෙන විෂය තියෙනවා. තේරෙනවා නේද? ඇහැට විෂය වෙන ඒවා කනට විෂය වෙන්නේ නැහැ. කනට විෂය වෙන ඒවා වෙන අනිත් පහෙන් එකකටවත් විෂය වෙන්නේ නැහැ. හරි. යට නානා විෂයන්. ඊළඟට මේ විෂය වෙන එකට අපි කියනවා ගෝචර. නේද? ගෝචර වෙන දේ නානත්වයක් තියෙනවා ඒක තුල. නානා විෂයන්, නානා ගෝචර. ගෝචර වෙන්නේ අපිට කනට සද්ද ඇහෙනවනේ. සද්දාතර නානත්වයක් තියනා නේද? ඒ විෂය තුල නානත්වයක් තියෙනවා. ତେර නානා විෂයනි නානා ගෝචරානි. ගෝචර භූමිය තුලත් ඒකට අදාළ වෙනස්සක් තියෙනවා. දැන් ඇහැට පුළුවන් ඇහැට වර්ණ රූප විතරනේ ඇහැට ගෝචර. හැබැයි ඒව අතර වෙනසක් තියෙනවා නේද? වර්ණ සංඥා අතර වෙනසක් තියෙනවා. කනට ගෝචර ශබ්ද විතරනේ. එහෙම කිව්වට ඒ ශබ්ද විෂය තුල වෙනස් වෙනස් සංඥා තියෙනවා නේද? ශබ්ද සංඥා. නේද? එතකොට නානා විෂයන්, නානා ගෝචරයන්. හරිද? නානා විෂයන් කියනකොට එකකට විෂය වෙන එක අනිකට විෂය නැහැ. හරි? නානා ගෝචරයන් කියනකොට ගෝචර භූමිය තුල වෙනස්කම් තියෙනවා. හරි. ඇහැට නම් වර්ණ, කනට නම් ශබ්ද නේද? නාසයට නම් ගඳ සුවඳ. දැන් ගඳ සුවඳ අතර තියෙනවනේ නානත්වය. නේද? ඒකට නානා ගෝචරං. ඒකට ඔන්න ඉන්ද්‍රිය පහ ගැන එයා දන්න ටික තියෙනවා. ඔය ටික හිතුවොත් තමයි ඔකත් පේන්නේ නේ. මෙහෙම දේවල් ටිකක් තියෙනවා කියලා. නානා විෂයානි, නානා ගෝචරානි. තවත් හරි ගැඹුරු දෙයක් කියනවා ඔය පහ ගැන. හිතා ගන්න පුළුවන්ද තවත් ලක්ෂණය? නානා විෂයන්, නානා ගෝචරානි වෙන ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඒගොල්ලන්ට අරමුණු විඳින්නත් බෑ. ඒගොල්ලෝ ගන්න අරමුණ විඳීමේ හැකියාවකුත් නැහැ කියලා කියනවා. ඒක තේරෙනවද? දැන් කණ්ණාඩියක් තිබුණොත් කණ්ණාඩිය කොහේ තිබ්බත් ප්‍රතිබිම්බ හැදෙනවනේ නේද? ඒක කණ්ණාඩියේ කෘත්‍යය. එයාට පුළුවන් ද දැන් මං හදන්නේ කොයි ප්‍රතිබිම්බෙද කියලා දැනගන්න? එහෙම හැකියාවක් නැහැ. අරමුණු හදලා දුන්නට අරමුණ භුක්ති විඳින්න බෑ. අරමුණ විඳීමේ හැකියාව නැහැ. ඔන්න ඕක මේ ඉන්ද්‍රිය පහටත් පොදුයි කියලා මේ බ්‍රාහ්මණය කියන. තේරුණාද ඒක? දැන් ඇහැට රූප අරන් දෙන්න පුළුවන් වුණාට ඒවා විඳීමේ හැකියාව ඇහැට නැහැ. කණ්ණාඩිය වගේ. නැත්තම් කැමරාවක් වගේ. කැමරාවට පුළුවන් ෆොටෝ ගන්න පුළුවන්. ඒ වෙලාවේ කැමරාව ඉස්සරහා තියෙන වර්ණ සටහනක් ඇතුළට ගන්න පුළුවන්. හැබැයි කැමරාව දන්නවද දැන් ගත්තේ මොන ෆොටෝ එකද කියලා? ඒක විඳීමේ හැකියාව කැමරාවට නැහැ. ෆොටෝ ගැනීමේ හැකියාව තියෙනවා. තේරුණා? අපේ ඇහත් ඔයවා. ඇහැට පුළුවන් වර්ණ සංඥා අරන් දෙන්න. හැබැයි දැන් අරන් දෙන්නේ මොන සංඥාවද කියලා ඇහ දන්නවද? කනට පුළුවන් ශබ්ද සංඥා අරන් දෙන්න. නේද? කන දන්නවද මේ මොහොතේ අරන් දෙන්නේ මොන සංඥාවද කියලා? එහෙම දන්නේ නැහැ. ඒ ගෝචර රූපේ සංඥාවක් කරන් දීමේ හැකියාව විතරයි ආයතන තියෙන්නේ. එයාට විෂය වෙන දේ ඒකේ සංඥාවක් නැත්තම් සටහනක්.
අපේ හිතේ ගොඩනගා ගන්න තියෙනවා.
හිත කියන්නේ තව ආයතනයනේ. දැන් අපි මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පහ ගැන තමයි දැන් මෙයා මේ තාම ප්‍රශ්නේ අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මෙහෙම පස් දෙනෙක් ඉන්නවා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. නානා විෂයානි නානා ගෝචරානි. ඒගොල්ලන්ගේ අරමුණ විඳීමේ හැකියාවත් නැති පස් දෙනෙක් ඉන්නවා. මේගොල්ලන්ට පිළිසරණ කවුද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. මේ පස් දෙනාට පිළිසරණ වෙන්නේ කවුද? ඈ දැන් පිළිසරණක් ඕන වෙන්නේ කාටද? අසරණ වුණ කෙනාට නේද? එතන යන්නේ ওই දේවාල ගානේ අර හිමේ පිළිසරණ හොයාගෙන යන්නේ. අසරණ වුණා මොකක් හරි කරදරයක් වුණාම නේද යන්නේ? අනිත් වෙලාවටත් යනවා. ඒ වෙලාවට දෙයියෝ හිටියත් එකයි නැතත් එකයි. කරදරයක් එනකොට තමයි ඔන්න මතක් වෙන්නේ. ඈ පිළිසරණ හොයාගෙන. නේද? එහෙනම් මේ පස් දෙනා අසරණයි. ඇයි? ඒගොල්ලන්ට ඒගොල්ල ගන්න අරමුණවත් භුක්ති දීමේ හැකියාව නැහැ. නේද? කවුද ඒගොල්ලන්ට සරණ වෙන්නේ? පිළිසරණ. මනස. බුදුහාමුදුරු උත්තර දෙනවා මනස කියලා. පැහැදිලි? පැහැදිලි වෙන්න නම් අර ටික හොඳට හිතන්න ඕන නේද? නුවණින් දකින්න වෙනවා. අහිංසකයි අසරණයි. මුකුත් කරගන්න බැරි පස් දෙනෙක් කර දැන් කැමරාවක් තියෙනවා. කැමරාව තිබුණාට වැඩක් තියනවද? කවුරුවත් ඕක බැලුවේ නැත්තම්. නේද? ඒ වගේ. ඒගොල්ලන්ට තනියෙන් මුකුත් කරන්න බෑ. මනස උදව් වුනේ නැත්තම් කිසිම දෙයක් කරගන්න බෑ. ඒගොල්ලන්ගේ කෘත්‍ය කරනවා. හැබැයි අරමුණ භුක්ති විඳින්න බෑ. ගත්තේ මොකද්ද කියලා දන්නේ නෑ. මේ
කරන්නේ මනස.
දැක්කේ මොකද්ද කියලා දන්නේ නෑ. ඇහුවේ මොකද්ද කියලා දන්නේ නෑ. සබ්දයක් තියනවා කියලා දැනගනි මොකද්ද කියලා දන්නේ නෑ. නේද? ତେර ඒගොල්ලන්ට පිළිසරණ කවුද? මනස. ඒක තියෙනවා ඉස්සෙල්ලා මේ ප්‍රශ්න උත්තර ටික පොඩ්ඩක් අහගෙන යන්න. හරි. එතකොට මේ ඉන්ද්‍රිය පහට පිළිසරණ මනස. ඊළඟට අහනවා මනසට පිළිසරණ කවුද? සතිය. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මනසට පිළිසරණ සතිය. ඊළඟට මේ බ්‍රාහ්මණයා නිකන් ඉන්නේ නැහැ තවත් තාම. සතියට පිළිසරණ කවුද? සතියට පිළිසරණ විමුක්තිය කියලා උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට අහනවා විමුක්තියට පිළිසරණ කවුද? විමුක්තියට පිළිසරණ නිවන. හරි. දැන් බ්‍රාහ්මණයා කියනකොට තේරුම් ගන්න දැන් ඊට කලින් බුදුදහමක් අහලා නැහැ නේද? දැන් නිවන කියලා දෙයක් කියපු ගමන් ඊළඟට අහනවා නිවනට පිලිසරණ කවුද? එතකොට කියන ඔන්න ප්‍රශ්න ඉක්මවා ගියා කියලා. සීමාව ඉක්මවා ගියා. නිවනට ආයි පිලිසරණක් අවශ්‍ය නැහැ. ඒක තමයි කෙලවර කියලා. ඒ ටික අහලා සතුට වෙලා බ්‍රාහ්මණයා යන්න යනවා. හරි. හැබැයි එයා නිකන් නෙමෙයි ඇහුවේ. ඔය ප්‍රශ්න ටික අහන්නත් හොඳ අවබෝධයක් ඕන නේද? අපිට නිකන්වත් හිතෙයිද ඔය වගේ ප්‍රශ්න ටිකක් අහන්න? හොඳට හිතලා තියනා නේද මේ ආයතන ගැන? හිතලා එයා දන්න ටික හොයාගෙන ඇවිල්ලා තමයි ප්‍රශ්න ටික අහන්නේ නේද? ඒතර බුදුරජාණන් වහන්සේ අනිත් අයට දේශනා කරන ඔය බ්‍රාහ්මණයා මිය ගියොත් ආයේ කාම ලෝකවලට එන්නේ නැහැ කියලා. කියන්නේ අනාගාමී වෙලා. ඒතර ඔය ප්‍රශ්න උත්තර ටිකේ තියෙනවා. දැන් එයාට පුළුවන් වුණා අනාගාමී තනාගාමි වෙන්න තරම් අවබෝධයක් ලබන්න පුළුවන් හැකියාවක් තියෙන ඔය ප්‍රශ්න උත්තර ටික. හරියට මෙනෙහි කළොත් හරියට බැලුවොත්. මොකද දැන් පේනවාද ඉන්ද්‍රිය පහට පිලිසරණ මනස කියනකොටම ඔතන හරියට තේරුම් ගත්තා නම් ඉන්ද්‍රිය පහෙන්ම මිදෙනව නේද? ආයේ ওই පහ පස්සේ එලවන්නේ නැහැ. ඒ පහ අසරණයි කියලා දකින නේද? මනසම තමයි මුල් වෙලා තියෙන්නේ මේ හැම දෙයකම කියලා. සැට තව පැත්තකින් පෙන්නනවා. දැන් මනසට පිලිසරණ කවුද කියනකොට මනසත් අසරණයි කියලා නේද පෙන්නන්නේ? ඔක්කොම හොඳ වැඩකාරයෙක් කිව්වට අර පස් දෙනාට වඩා එයත් අසරණ නේද? එයාටත් පිලිසරණ වෙන්න කෙනෙක් ඉන්නවා. කවුද? සතිය. සතිය කියන්නේ සම්පූර්ණ ගැලවීම නෙමෙයි. එයාටත් පිළිසරණ වෙන්න කෙනෙක් ඉන්නවා. විමුක්ති. එයත් කෙලවර නෙමෙයි. එයත් තාම දුකේ ඉන්නේ නේ. එයාටත් පිළිසරණට කෙනෙක් ඉන්නවා. නිවන. එතකොට ඔයයි අන නුවණින් හිතන්න ගොඩක් જાති තියෙන. හරි. එතකොට අපි ආයතන වලට අහුවෙලා දකින නාම රූපයක් තියෙන. රූප මොනවද අහුවහන් කිව්වේ? ආයතන ටිකට අහුවෙන ඒවා රූප. ඔය කතාව කාම ලෝකෙට ඇත්ත. රූප දැකීලා තණ්හාව හින්දාමයි අපි ඒ ආයතන ටික හදාගෙන ඉපදුනේ. හරි. අපි නොදන්න දේ තමයි අපේ කෙලෙස් මට්ටමටයි තණ්හාවටයි ওই ටික හදාගත්තේ කියන එක. මට ඇත්ත தත් ඒක. හරි. එතකොට ඔන්න රූපය කියනකොට ලෝකෙට අයිති රූප විස්තර කිරීමක් තියෙනවා. ඊළඟට නාමයක් දැනගන්න එපේ. නාමය කියන්නේ මොනවද? දැන් රූප මොනවද කිව්වා වගේ නාමත් මොනවද කියන්න පුළුවන් වෙන්න ඕන. ඔව් සිතේ ඇති වෙන චෛතසික ටික කියලා කියන්න පුළුවන්. අපි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඒ පැත්තෙන් එනවා. එහෙම නැත්නම් අපි අර පංච උපාදානස්කන්ධ ගන්නකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියනවනේ. ඒතර රූපය අයින් කරාම එනවා වේදනාව සංඥාව සංකාරය. ඔය තුන වැටෙන්නේ නාම ධර්ම වලට. හරි. රූපස්කන්ධයයි නාමස්කන්ධයයි. ඒ නාම ටික වෙන්නේ වේදනා සංඥා සංකාර. විඥානේ අතෙන්ට දාන්නේ. මොකද විඥානේ වෙනම කතා කරනවා. විඥානයි නාම රූපයිනේ කතා කරන්නේ. නේද? විඥාන පත්‍යා නාම රූපං. එතකොට විඥානේ වෙනම තියෙනවා. විඥානෙට අරමුණු වෙන්නේ නාම රූපේ. විඥාන පත්‍යා නාම රූපං. හරි? නැත්තම් නාම රූප පත්‍යා විඥාන. දෙපැත්තටම කියනවා නේද? බටමිටි දෙකේ උපමාව. බටමිටි දෙකක් හේතු කරලා තියෙනවා වගේ තමයි විඥානේ එක මිටියක් නාම රූපේ තව මිටියක්. එතකොට එකක් නැතුව අනේකට පවතින බෑ. නේද? එකකට එකක් උදව් වෙනව අන්‍යෝන්‍ය විදිහට. හරි? එතකොට නාම කියනකොට අර හිතේ ඇති වෙන චෛතසික නැත්තම් සිතිවිලි. වේදනා සංඥා චේතනා. චේතනා තමයි සංඛාර කියලා කියන්නේ නේද? වේදනා සංඥා සංඛාර චේතනා. ඔය ටික නාම. හරි? ද අපි රූප කියන්නේ මොනවද කියලාත් දන්නවා නාම කියන්නේ මොනවද කියලාත් දන්නවා. ඔය දන්නේ ලෝකෙට අයිති දැක්මද ලෝකෝත්තර දැක්මද? ලෝකෙට අයිති දැක්ම. නෑ. ලෝකෙට අයිති විදිහට නාම රූප විස්තර කරන්න ඔය විදිහට පුළුවන්. දැන් අපි කියපු රූප ටික ලෝකෙට අයිතිද නැද්ද? අයිතිනේ. අපි කියපු නාම ධර්ම ටික ලෝකෙට අයිතිද නැද්ද? අයිතියි. හැබැයි නාම රූප බලන්න කියලා කියනවා. කුමක් සඳහාද බලන්න කියන්නේ? ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න. හැබැයි නාම රූප පරිච්ඡේද ඥානයක් කියලා එකක් ඇති කරගන්නත් තියෙනවා. ඒ වුණාට ওই ටික දැනගත්තට තාම ලෝකෙ ඉක්මා ගිහිල්ලද? නෑ, අපි දන්න ලෝකෙම දෙකට බෙදලා අපි දන්න ලෝකේ දෙකට බෙදලා රූප කොටසක් තියෙනවා නාම කොටසක් තියෙනවා කියලා ಜಾති දෙකක් තියෙනවා කියලා. නේද? අර එළියේ පොල් ගහක් තියෙනකොට ඒක නාමයක්ද රූපයක්ද? එළියේ තියෙන රූපය. නේද? ඕක ගැන අපිට සතුටක් එනකොට නාමයක් වේදනාවක් ඒ පොල් ගහ අනිත් ඒවායින් වෙන් කරගන්න පුළුවන් සංඥාවයි. නේද? ඇහැට පේන අනිත් ඒවායින් ඕක වෙන් කරගැනීමේ හැකියාව තියෙනවා සංඥාව නිසා නේද? ඇහැට අදාළ ඇහැට විෂය වෙන දේවල් වල සංඥානානත්වයක් තියෙනවා. නේද? ඒකෙන් නේද වෙන් කරන්නේ. දැන් වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා. පොල් ගහ ගැන අපිට හිතන්නත් පුළුවන්. සංකාර, චේතනා ටික. අදහස් ටිකක් එනවානේ නේද? එතන නාමයක් තියෙනවා රූපයක් තියෙනවා. නේද? නාම රූප වෙන් කිරීමක් තියෙනවා. බෑ අපි ලෝකෙ ඉක්මවා ගිහින්ද ලෝකෙට අහු වෙලා. ලෝකෙට අහු වෙලා. දැන් එතන තේරුම් ගන්න ඕන පූර්ව ප්‍රතිපදාවේ කොටසක් ඕක. පූර්ව ප්‍රතිපදාව වඩන්නෙත් අපි ලෝකෝත්තර දර්ශනය ඇති කරගන්න. ලෝකෝත්තර දර්ශනය ඇති කර ගැනීමට උදව් කරගන්න. දැන් එතකොට ලෝකෝත්තර දර්ශනය සඳහා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආයතන පිරිසිඳ දකින්න කියනවා නේද? ආයතන පොල් ගහ තියෙනවා කියලා දැනගත්තේ ඔන්න දැන් දාන්න පුළුවන්. මොන ආයතන උදව් කරගෙනද ඔක දැනගත්තේ? ඇස. එහෙන් දැකලමනේ දැනගත්තේ නේද? ඈ? තොට දැන් අපිට වෙන පැත්තකින් ඇහැ පිරිසිඳ දැකලා ඇහැ අවබෝධ කරගන්න ඕනේ. ඥානම් පස්සන් යථා භූතං. ඇහැ කියන එකට කරන්න පුළුවන් මොනවද? අඩු ගානේ අර බ්‍රාහ්මණයා දැනගෙන හිටිය ටිකවත් දන්නවද? ඒ ටික කිව්වේ ඕවට. ඒක වෙන පැත්තක් කියලා අයින් කරන්න නෙවෙයි. ඇහැට මොනවද කරන්න පුළුවන්? ඔව්, ඇහැට විෂයක් තියෙනවා. නානා විෂයන්. නේද? ඒත් ඇහැට විෂය වෙන එක වෙන ආයතනයකට විෂය වෙනවද? නැහැ, වෙන්න බෑ. නේද? කනට විෂය වෙන්න බෑ, නාසයට විෂය වෙන්න බෑ, දිවට විෂය වෙන්න බෑ, කයට විෂය වෙන්න බෑ. නේද? ඒ බ්‍රාහ්මණය දැක්ක මට්ටමට දැක්කෝ. නේද? නානා විෂයන්. අපිට පොල් ගහ අල්ලන්න බැරි වෙයිද ගිහිල්ලා? පුළුවන්. දැන් මොන ආයතනේද එතකොට? දැන් නානා විෂයානිද දැන්? ඇහැට විෂය උනේක කයටත් විෂය වෙලා නේද? කන්නත් පුළුවන් කුරුම්බයක් එහෙම පොල් ගෙඩිය. රස බලන්නත් පුළුවන්. දැන් දිවට විෂය වෙලා නේද? සුවඳකුත් ඇති නේද? සද්දෙත් එනවා. ඒ පොල් ගහේ සද්දේ තමයි ඔය ඉන්නේ. පොල් ගෙඩියක් වැටුණා. නැත්නම් අර පොල් අතු හෙල්ලෙනවා උලකට. හා? පොල් ගහගෙන දැනගන්න පුළුවන් නේ? ඕන ආයතනික. දැන් අඩු ගානේ අර බ්‍රාහ්මණයාගේ දැක්මවත් තියනවද මේ දහමක් අහන්න කලින් තිබුණද? බුදු දහම අහලා නම් තව ඊට වඩා අනුගමනක් එන්න ඕනේ. ඒක දහම තේරුම් ගන්න කොච්චර ප්‍රඥාවක් ඕනද? මේක නිකන් කටපාඩම් කරලා බෑ. සිහියෙන් නුවණින් බලන්න තියෙනවා. ඒකයි බුදුදහම තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට. ඈ? එහෙනම් කීප ගමන් හිතන්න එපා ඒක එහෙනම් අපිට නෑ කියලා. ප්‍රඥාවෙන් බැලීමේ හැකියාව තියෙනවා අපිට. අපි බලන්නේ නැතුව මිසක්. ඔය ටික හිතන්න බැරි කමක් නෑ. නේද? හිතන්න අපිට ඉතින් උදව් කරගන්න දහමක් තියෙනවා. අර බ්‍රාහ්මණය නම් දහම නැතුද තමන් අවබෝධ කරගත්ත ටික. නානා විෂයානි නානා ගෝචරානි කියන එක. ඈ? දැන් ඔන්න අපි නානා විෂයානි කියන එකවත් අවබෝධ කරලද? නානා ගෝචරානි. ඊළඟට ඔව ඉන්ද්‍රියට අරමුණ භුක්ති විඳින්න බෑ. දැන් අපි භුක්ති විඳලාද නැද්ද? පොල් ගහක් එහෙන් දැක්කේ පොල් ගහක් කියලා හොඳට අඳුරගෙන නේද? නෑ, හේ කෘත්‍යයෙන් එහාට ගිහිල්ලාද නැද්ද? ඇහැට අඳුරන්න බෑ. ඇහැ අසරණයි. ඇහැට පුළුවන් ෆොටෝ එකක් අරන් දෙන්න විතරයි. චිත්‍ර සටහනක් අරන් දෙන්න විතරයි. ඇහි හැකියා. නේද? ආයතනේ කෘත්‍ය. අපි එතකොට එතන දැකලත් නෑ, සිහියත් නෑ, නුවණක් නෑ. නේද? පොල් ගහ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? හා, එහෙන් දැකලා. එහෙන් දැකලා විතරද දැන් දැනගෙන තියෙන්නේ? එහෙන් දැකපු එකට හිතලා. දැන් ආයතන දෙකක් එකතු. චක්කායතනෙයි මනායතනෙයි දෙකේම වැඩ ටිකක් කරලා තමයි අපි පොල් ගහක් දැක්කා කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. නේද? දැන් ඔතන බලන්න ඕන මොන ආයතනද කියලා වෙන් කරගෙන ඒ ආයතනෙට පුළුවන් වැඩේ මොකද්ද කියලා වෙන් කරගෙන බලන්න තියෙනවා. නුවණින් බලන්න. එතකොට දැන් ওই ලෝකෝත්තර දර්ශනය ගන්න නම් ඥානම් පස්සන් යථා භූතං වෙන්න ඕන ආයතන ගැන. සාමාන්‍ය ලෝකයා අජානං අපස්සං යථා භූතං. එතකොට එක මට්ටමකට පේනව නේද? අජානං අපස්සං යථා භූතං කියන එකයි. ඥානං පස්සං යථා භූතං. ඔය තාම ලෝකෙට අයිති දර්ශනේ මේ කතා කරන්නේ. මොකද බ්‍රාහ්මණයා පටන් ගන්නකොට හිතේ ලෝකෙට අයිති දැක්නේ. නේද? හැබැයි එයාගේ සෑහෙන දුරකට පූර්ව ප්‍රතිපදාව වැඩිලා. ලෝකෙට අයිති මට්ටමේ දැකලා ලෝකෝත්තර දර්ශනේ විතරයි අහගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ. අපට තියෙනවා ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාවකුත් වඩන්න තියෙනවා. නේද? මොකද ආයතන මුලාව අපේ බලවත්. මොකද අපි තාම ඉන්නේ ඇහෙන් කරන්න පුළුවන් වැඩේ අනිත් ආයතන වලිනුත් කරන්න පුළුවන් කියන එක. අර පොල් ගහ දැනගන්න පුළුවන් ඇහෙන් විතරක් නෙමෙයි අනිත් ආයතන වලටත් පුළුවන්. ඈ මේ මට්ටමගෙන ඉන්නේ. එහෙනම් නානා විෂයානි කියන එකවත් තාම හරියට අවබෝධ වෙලා නැහැ. එහෙනම් තව කරන්න වැඩ තියෙනවා නේද? ආයතන ගැන හන්දට දකින්න තියෙනවා, සිහියනුවන පිහිටන්න තියෙනවා. යථාභූත ඥානෙ එන විදිහට ඔව් මොකක් කරන්න වැඩ ගොඩක් තියෙනවා. හොඳයි, අපි දැන් පොඩි විවේකයක් ගමු. මම හිතන්නේ අතන පොඩ්ඩක් ගිහින් බලමු. හාමුදුරුවන්